ආයුබෝවන්. ඔබ මේ එක්වන්නේ බ්ලොග් අවකාශය පිළිබඳ සංවාදශීලී හමුව දෙබස පොඩ් විකාශය සමගයි. ඉදිරිපත් කරන මම වරුණ. මා සමග මේ වැඩසටහනට ඉදිරිපත් වෙනවා ආනන්ද. ආයුබෝවන් ආනන්ද.
ආයුබෝවන් වරුණ.
ඉතින් පළවෙනි වැඩසටහනේදී අපි අපේ වැඩසටහන ගැන පුංචි හැඳින්වීමක් කළා. ඒ සමගම සුපුන්සුදාරක සමග සංවාදයක දුනා. ඉතින් ඒ වැඩසටහන ලැබුණු ප්‍රතිචාර මොන වගේද කියලා අපි කියලා යමු නේද ආනන්ද?
ඒක තමයි වරුණ. බොහොම දිරිමත් කරවන සුළු ප්‍රතිචාර ගණනාවක්ම ලැබුණා. අපේ වැඩසටහන වැඩි දියුණු කරගන්න අවශ්‍ය වෙන ප්‍රතිචාරත් අපිට ලැබුණා. ඒක නිසා අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ෆිට එක මත, ඒ වගේම අපේ ප්‍රතිචාර මත, ඊට පස්සේ පුද්ගලිකව කතා කරලා විවිධාකාරවලින් මේකට ප්‍රතිචාර දක්වපු සියලු දෙනාටම. ඒ වගේම ඉදිරියටත් සියලු දෙනාම හැකි සෑම ආකාරයෙන්ම අපට අපේ ගුණදොස් සහ අපි කළ යුත්තේ මොන වගේ සාකච්ඡාද ආදී පිළිබඳ ඔවුන්ගේ අදහස් අපට දන්වා යවන්න පසුබට වෙන්න එපා කියලත් ඇත්තටම ඉල්ලා හිටිනවා.
ඔව්, මම හිතන්නේ ඒක ගොඩක් හොඳ දිරිමත් කිරීමක් අපිට ලැබුණා. අපේ අඩුපාඩු පෙන්වලා දුන්නා. ඉතින් අද වැඩසටහනේ අපේ අපි මොනවද කතා කරන්න යන්නේ, අන්තර්ගතය මොන වගේ වෙනවද කියන එක ගැන හැඳින්වීමක් කරත් හොඳයි ආනන්ද. මම හිතන්නේ අද වැඩසටහන පටන් ගන්න කලින්.
ඔව්, අපි ගිය සතියේ, ඒ කියන්නේ දැන් දවස් කීපයක කලින් අතන සතියක් ගත වුණෙත් නෑ, කිව්වා වගේ අපේ පළවෙනි වැඩසටහන් පෙළ වෙන් කරලා තියෙන්නේ බ්ලොග් අවකාශයට අලුතෙන් එකතු වන පාසල් සිසු සිසුවියන් සහ ආධුනිකයන් වෙනුවෙන්. බ්ලොග් අවකාශය, බ්ලොග් කරණය, බ්ලොග් කරුවන්, මේ ආදි දේවල් පැහැදිලි කරගන්න, ඒ ගැන සාකච්ඡා කරන්න. ඒ නිසා අද අපේ වැඩසටහනේ මාතෘකාව බ්ලොග් කියන්නේ මොනවද කියන එක.
ඒ කියන්නේ අතිශයින්ම සරලයි අපි මේ කතා කරන්න හදන්නේ, මොකද්ද බ්ලොග් එකක් කියන්නේ.
හරියට.
ඉතින් මේක බ්ලොග් එක ගැන අපි දැනගන්න කලින්, කියවන්න කලින් ඉස්සෙල්ලාම අදහසක් තියන්න වෙන අවශ්‍යයිනේ බ්ලොග් එකක් කියන්නේ මොකද්ද කියන්නේ. මම හිතන්නේ ආනන්ද, දැන් එතකොට බ්ලොග් එකක් කියන්නේ ඇත්තටම මොකද්ද? මේක මේ සාමාන්‍ය වෙබ් අඩවියක්ද, එහෙමත් නැත්නම් ඊට වඩා මොකක් හරි මේ අමුතු තාක්ෂණික ගැජට් එකක්ද? මොකද්ද බ්ලොග් එකක් කියන්නේ?
ඇත්තටම දැන් සරලවම කිව්වොත් බ්ලොග් එකක් කියන්නේ තවත් වෙබ් අඩවි විශේෂයක්. ඒතර වෙබ් අඩවියක් නොවන බ්ලොග් එකක් තියෙන විදිහක් නෑ. ඒතර ඒ අර්ථයෙන් ගත්තොත් මේකත් තවත් වෙබ් අඩවි જાතියක්. නමුත් මේවට ආවේනික විශේෂතාත් තියෙනවා. අපි අද ඒ ගැන පොඩ්ඩක් සවිස්තරව කතා කරන්න තමයි අදහස් කරන්නේ. මුලින්ම අපි කියමු මේ වචනය ගැන පොඩ්ඩක්. මේ බ්ලොග් කියන වචනය මුලින්ම භාවිතයට යෙදුනේ, භාවිතයට ආවේ ඇත්තටම 1997 පමණ. 1997 විතර මේ ජෝන් බාජර් කියන මහත්මයා එයා පවත්වාගෙන ගියා අන්තර්ජාලයේ ඔහුට වැදගත් වුණු ලින්ක්ස්, අපි ඔය කියන්නේ මේ විවිධ වෙබ් අඩවි වල ලිපින.
ඔව්,
ඒවට අවශ්‍ය විස්තරات එක්ක ලින්ක්ස් ලයිස්තුවක් පවත්වාගෙන ගියා.
ඔව්.
ඒකට ඔහු දාපු නම තමයි වෙබ් බ්ලොග් කියන්නේ. අන්තර්ජාලයේ ඔහු ලියාගෙන ගිය ලොග් සටහනක්, අන්තර්ජාලයේ තිබෙන ලින්ක් සම්බන්ධ. එතකොට මේ වචනේ හැදිලා තියෙන්නේ වෙබ් ලොග් කියන වචන දෙක එකතු වෙලා. ඉතින් ඔහු ඒක මුලින්ම භාවිතා කරාට පස්සේ කාලාන්තරයක් තිස්සේ දැන් මේ වචනේ බොහොම තහවුරු වෙලා බොහෝ දෙනා අතර භාවිතා වෙනවා. ඒක කෙටි කරලා බ්ලොග් කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා දැන්. එතකොට දැන් 1997 ඉඳන් 2007 දැන් අවුරුදු 12ක පමණ ඉතිහාසයක් මේ වචනෙට තියෙනවා. ඉතින් ඕක තමයි ඒකේ ආරම්භය. හැබැයි ඊට නුදුරු කාලයේදීම මේ වගේ වැඩ සඳහා අන්තර්ජාලයේ මේ ලොග් සටහන් පවත්වාගෙන යාම සඳහා සේවාවන් සපයන අයත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඕපන් ඩයරි, ලයිව් ජර්නල් වගේ සේවා සපයන අය. දැන් මේ අවධියට එනකොට බ්ලොග්, එහෙම නැත්නම් වෙබ් එකේ ලියන ලොග් සටහන් අර ලින්ක් ලයිස්තුවක් හැදීමෙන් තරමක් එහාට ගිය සවිස්තර ලොග් සටහන් හැටියට තියෙන පුරුද්දක් බවට පත් වුණා ඇතතර. එහෙම නේද වරුණ? එතකොට මූලික වශයෙන් අපිට දැක ගන්න පුළුවන්.
ඔව්, එතකොට ඔව් එතකොට ඒක තමයි මේ බ්ලොග් කියන පදේ හැදිලා තියෙන්නේ බ්ලොග් කියන දේ ආරම්භ මම හිතන්නේ එතකොට අපේ හසන්නන්ට පැහැදිලි වෙනවා මේ බ්ලොග් එක කියන්නේ සාමාන්‍යයෙන් මූලිකව ගත්තාම මේ වෙබ් අඩවි කියන කුලකේම තවත්
කොටසක්
ඉතින් එතනින් තමයි අපේ මූලික අදහස අපේ හසන්නන් ධාරණය කරගන්න ඕනේ මේ වෙබ් අඩවියක් තමයි බ්ලොග් අඩවියක් කියලා නමුත් ඊට වඩා විශේෂ ලක්ෂණ තියෙනවා කියන එක. එතකොට නම් දැන් අපි කතා කරා මේ ඉතිහාසය ගැන අවුරුදු 12ක විතර ඉතිහාසයක් කොහොමද දැන් එතනින් එහාට මේ කියන්නේ මේක දැන් වැදගත් වෙන්නේ කොහොමද දැන් ඔබ කිව්වා මේක අන්තර්ජාලයේ දින ලොග් සටහන. දැන් මේ අපේ මම හිතන්නේ අසන්නන්ට ගොඩක්ම පුරුදු දෙය තමයි ඩයරියක් ලියන එක.
ඔව්.
තමුන්ගේ දිනදා විස්තර ලියන එක. මම හිතන්නේ ඩයරි ගැන කතා කරද්දි මේකට ලොකු ඉතිහාසයක් තියෙනවා. මම හිතන්නේ ලෝකයේ දැන් අපි දන්නවා බොහොම ප්‍රසිද්ධියටපත් වෙච්ච පුද්ගල ඩයරි තියෙනවා. ඇන් ෆ්‍රැන්ක් දිනපොත.
ඔව්.
එතකොට මම හිතන්නේ අපේ හිටපු ජනාධිපතිවරයෙක් වෙන ජේආර් ජයවර්ධන මහත්මයාගේ දිනපොත පවා බොහොම මම හිතන්නේ අදාබහට ලක් වෙච්ච දෙයක්. ප්‍රසිද්ධියටපත් වෙච්ච දෙයක්. ඉතින් මේතන මේ අපි දන්නේ මේ අපි අතින් ලියපු දේවල්. එතකොට මේක වෙබ් අවකාශයට එද්දි කොහොමද වෙනස් වුනේ? කොහොමද වෙබ් අවකාශයේදී මේක බ්ලොග් කියන සංකල්පයට යොදා ගත්තේ? කොහොමද ආන?
ඔව් ඇත්තටම දැන් මේ අර භාග්‍ය කියන මහත්මයා ඕක ලොග් හැටියට හඳුන්වාගෙන ඕක පාවිච්චි කරන්න කලිනුත් විවිධ වෙබ් අඩවිවල තිබුණා මේ නිවුස් දක්වන අංශයක්. දැන් සමාගම් වල එහෙම නැත්නම් පුද්ගලික වෙබ් අඩවිවල උනත් සයිට් අප්ඩේට්ස් හරි නිවුස් හරි කියලා අංශයක් තිබුණා. ඒකෙදි ඔවුන් ඉහෙලින්ම පළ කරන්නේ මේ වෙබ් අඩවියට හෝ අදාළ ආයතනයට හෝ ඒ සංවිධානයට අදාළ අලුත්ම පුවත.
ඔව්.
ඉතින් දැන් මේ ආකෘතිය තමයි අර බ්ලොග් අඩවියට ඇවිල්ලා තියෙන්නේ. මේකේ තියෙන කාලානුක්‍රමික බව. ඒ කියන්නේ අලුත්ම සටහන ඉහළම පළ වෙනවා මේ වෙබ් අඩවිය පිටුවේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අලුත් සටහන් එකතු වෙනකොට ඒක පහළට යනවා. දැන් දිනපොතක සිද්ධ වෙන්නේ පොත පෙරලමින් අලුත් සටහන් අගට එකතු කරමින් ගමන් කරනවා. දැන් මේ දෙකෙම තියෙනවා අර කාලානුක්‍රමික බව. ඒකේ පළ කරන ලිපියේ හෝ සටහනේ ලියන දේහි සාල් පළ කරන දිනය අතර තියෙන සම්බන්ධය. එතකොට අලුත්ම දේවල් අලුතෙන් කියවන්න පුළුවන්. මේ ලක්ෂණ අනිත් එක දැන් පුද්ගලික දිනපතක් ගත්තොත් හැම අවස්ථාවෙම ඒක ප්‍රසිද්ධිය පළ කිරීම සඳහාම ලියන්නේ නැහැ. ඇතැම් අය පසුව ප්‍රසිද්ධිය පළ කරයි කියන අපේක්ෂාවෙන් ලියපු දිනපොත් පවතින බව ඇත්ත. නමුත් පොදුවේ දිනපතක් ගත්තාම ඒ ආකාරයෙන් පළ කිරීම අදහසින්ම ලියන්නේ නැහැ. නමුත් අන්තර්ජාලයට මේ දිනපොත් ලියපු අය මේ ඕපන් ඩයරි කියන මුල්ම බ්ලොග් සේවාව ගත්තොත් ඒකේ තේරුම බැලුවොත් ඕපන් ඩයරි. දිනපොත ඇත්තටම මේ ලෝකයටම ඇරලා මේ ඒක බෙදා හදා ගන්න එක තමයි ඒගොල්ලන්ගේ මුල් කාලේ ඒක ලියපු මේ මේවා ලියපු අයගේ අදහස වුණේ ඇත්තටම. ඉතින් එතනින් පටන් ගත්තට එතනින් නැවතුනේ නෑ මේ බ්ලොග් අවකාශය කියන එක විවිධ විෂයන්ට මේක පැතිරිලා ගියා. විශේෂයෙන් දැන් ඕපන් ඩයරි සහ ලයිව් ජර්නල් වගේ බ්ලොග් සේවාවන් ගොඩාක්ම සංකේන්ද්‍රණය වුණේ පුද්ගලික දිනපොත් පවත්වාගෙන යෑමේ ඒවා බෙදා හදා ගැනීමේ මධ්‍යස්ථාන හැටියට උනාට ඊට පස්සේ ආරම්භ කරපු blogger.com කියන බ්ලොග් සේවාවත් එක්ක මේක වෙනත්ම තලයකට ව්‍යාප්ත වුණා කියලා කියන්න පුළුවන්. මේ blogger.com කියන එක පස්සේ Google සමාගම මගින් මිලදී ගත්තා. දැන් අපි කවුරුත් දන්න මේ blogspot කියන වෙබ් අඩවි තියෙන්නේ ඇත්තටම මේ සේවාව උඩ තමයි. මේ ව්‍යාප්ත වීමත් එක්ක පුදුමාකාර විදිහට විවිධ විෂයන් ගැන මේ ලොග් සටහන් ලියන්න පටන් ගත්තා. තවදුරටත් ඒවා හුදෙක් අර ලොග් සටහනක්ම නෙවෙයි. ලිපි, අංග සම්පූර්ණ විස්තර, විචාර, නිර්මාණ, වෙනත් දේශපාලන ප්‍රකාශන, নানা ප්‍රකාර දේවල් බ්ලොග් අඩවි තුල පළ වෙන්න පටන් ගත්තා. ඉතින් දැන් අද වෙනකොට ඇත්තම ලියන ලද බ්ලොග් අවකාශය කියන්නේ අකුරු වලින් පමණක් සමන්විත බ්ලොග් අවකාශයේ ලෝකේ තියෙන සියලුම විෂයන් ගැන තියෙනවා කියලා අපිට වුණා කියන්න පුළුවන්. ඊට අමතරව අකුරු වලින් එහා ගිහිල්ලා වීඩියෝ, ඔඩියෝ, ඊට පස්සේ ඡායාරූප, චිත්‍ර මේ වගේ විෂයන් විශාල පරාසයකටත් මේක පැතිරිලා තියෙනවා. ඉතින් ඇතරම ඕකයි තත්ත්වය අද වෙනකොට.
එතකොට ඇත්තටම දැන් අපි ගත්තොත් අපි මේ පොඩ්කාස්ට් විකාශය සිද්ධ කරන්නේ එක්තරා බ්ලොග් අඩවියක.
හරියට
පොඩ්කාස්ට් විකාශයත් බ්ලොග් අවකාශයේ අලුත්ම පැතිකඩක්.
හරියටම හරි.
ඉතින් එතකොට දැන් අපි දැන් තේරුම් ගත්ත විදිහට මුලින්ම දිනපොත් විදිහට, ඒ කියන්නේ අන්තර්ජාලයේ ලියවෙන දිනපොතක් කියන සංකල්පයේ ඉඳලා ඇවිල්ලා අද වෙද්දී ගොඩක් ක්ෂේත්‍රවලට මේක පැතිරීලා තියෙනවා. මම හිතන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මේක අද වෙද්දී භාවිතා කරනවා. අපි දන්නවා දැන් CNN වගේ පුවත්පත් ආයතන ගත්තොත්, ඒ වගේම ඒ තරම් දුර යන්න කලින් ලංකාවේ උදාහරණයක් විදිහට Daily Mirror පුවත්පත, ඔවුන්ගේ තියෙනවා වෙනම බ්ලොග් සේවාවක්. ඉතින් මේ වගේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා මේ බ්ලොග් අවකාශය විසින් අපි කිව්වොත් ආක්‍රමණය කළ ඉවරයි.
ඇත්ත.
මේක හරිම වැදගත්. ඒක ඔවුන් තේරුම් අරගෙන ඉවරයි. මේ වැදගත්කම ගැන පොඩ්ඩක් අපි කතා කරමු දානන්.
ඒක ඊටාම වැදගත් වරුණ ඒ කාරණේ මතක් කරපු එක. දැන් අද වෙනකොට අපි බැලුවොත් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය හැම එකක්ම වාගේ CNN, BBC, New York Times වගේ මාධ්‍ය ආයතන මේ බ්ලොග් අන්තර්ග්‍රහණය කරගෙන තියෙනවා තමුන්ගේ අන්තර්ජාල මුහුණුවරට, තමුන්ගේ ප්‍රශංසකට. ඒ කියන්නේ වෙබ් අඩවිය ප්‍රධාන කොටසක් තමයි ඒක. මේකට එක හේතුවක් තමයි ඇත්තටම බ්ලොග් අඩවි අර අන්තර්ගතයේ කලමනාකරණය කිරීමේ පහසු මෙවලමක්. ඇත්තට ලිවීම සහ පළ කිරීම සහ වේගයෙන් පාඨකයාට හෝ ශ්‍රාවකයාට ළඟාවීමේ හැකියාව, ඒ ගුණාංග අතින් බ්ලොග් අඩවිය සාමාන්‍ය ඊට පෙර අපි දැකපු සාමාන්‍ය ස්ථිතික, එහෙම නැත්නම් මේ ස්ටැටික් පේජස්, ස්ටැටික් පිටු සහිත වෙබ් අඩවි කියලා අපි කියන්නේ, ඒ වෙබ් අඩවි වලට වඩා වේගවත්. අනිත් එක තමයි මේවා පළ කිරීමේදී විශේෂ තාක්ෂණික ප්‍රාගුණ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැතිකම, වෙබ් අඩවි නිර්මාණය කිරීමේ ශක්්‍යතාව, ඒවාට අන්තර්ගතය අප්ලෝඩ් කිරීමේ විශේෂ උපකරණ හෝ උපාංග, මේවාගෙන් තොරව සාමාන්‍යයෙන් පරිගණකයක ලිපියක් ටයිප් කිරීමේ හැකියාව තියෙන කෙනෙකුට එතනින් සුළු වේලාවකට පසු ටයිප් කරාට පස්සේ ඉක්මනින් ඒක වෙබ් අඩවියක් කරා පළ කිරීම හැකියාව මේ උපකරණ නිසා, මේ ටූල් එක නිසා ලැබිලා තියෙනවා, බ්ලොග් කියන උපකරණ නිසා. ඇත්තට ඉතින් මේක අන්තර්ග්‍රහණය කර ගැනීම ජනමාධ්‍ය බොහොම වාසිදායක ලෙස තමයි ඒක පාවිච්චි කරන්නේ. අපි දැන් මේවා ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය වලට ඇතුල් කරගන්න කලින් වුණත් අපි දැක්ක ප්‍රවණතාවක් තමයි ප්‍රවෘත්ති, විශේෂ සිදුවීම් වගේ දේවල් බොහෝ විට අනික් මාධ්‍ය වලින් මිනිස්සු දැනගන්න කලින් බ්ලොග් අවකාශයෙන් වාර්තා වෙලා තිබුණා. ඉතින් අපිට මේක සරල කෙටි වාක්‍යයෙන් කිව්වොත් මේ මාධ්‍යයේ තියෙනවා පුවත්පතක, ගුවන්විදුලියක, රූපවාහිනියක තිබිය යුතු වේගවත් බවට වඩා වේගවත් බවක්. ඒ නිසා මේකට අනිත් පැත්තෙන් එකතු වෙලා තියෙනවා හැම ආකාරයෙන්ම ජාලගත වීමේ හැකියාව. දැන් පුවත්පතක් ගත්තොත් ඒ පුවත්පත කඩෙන් මිලදීගෙන තමුන්ගේ අතේ තියාගෙන කියවන කෙනෙකුට විතරයි ඒ පුවත්පත කියවන්න පුළුවන්. ඒ කියන්නේ නිශ්චිත පිටපතක් තමුන්ගේ අතේ භෞතිකව තියෙන්න ඕන. නමුත් බ්ලොග් අඩවියක් ඒ ආකාරයෙන් නෙමෙයි, අන්තර්ජාලයේ බ්ලොග් අඩවි පළ වූ වහාම ඒ බ්ලොග් අඩවියට නොපිවිසී පවා එය පළ වූ බව දැනගත හැකි මාර්ග පවතින. ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. මම හිතන්නේ මේ RSS සහ මේ වෙබ් පෝෂක ෆීඩ් කියවනයන් ගැන අපි මම හිතන්නේ විස්තරාත්මකව කතා කරනවා. නමුත් අර මාධ්‍ය ආයතන වලට මේකේ තියෙන වැදගත්කම තියෙන්නේ ඔවුන්ගේ පුවත් ඉතා වේගවත් ආකාරයෙන් ශ්‍රාවකයන්ට ළඟා කරීමේ හැකියාව. අනිත් එක තමයි ඉතින් ප්‍රතිචාර කියන එක. ඒ නිසා පාඨකින් එක්ක විශාල සහ උණුසුම් අන්තර්ක්‍රියාකාරීත්වයක් වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ වෙබ් බ්ලොග් සහ ඒ වගේ ප්‍රතිචාරත් එක්ක.
එතකොට ආනන්ද, දැන් විශේෂයෙන්ම මම හිතන්නේ දැන් බ්ලොග් කියන සංකල්පය තවදුරටත් ව්‍යාප්ත වෙන එක හේතුවක් වුණා ඔබ අන්තිමට කියපු ප්‍රතිචාරින්ද. ඒ කියන්නේ දැන් අපි දන්න දෙයක් තමයි, අපි පත්තරයක් ගත්තොත් පත්තරේ කියවුවට පස්සේ අපි හිතමු මේ පත්තරේ තිබෙන යම්කිසි ලිපියක් සම්බන්ධයෙන් අපිට අදහසක් තියෙනවා. නමුත් අපිට විදිහක් නැහැ මේ සම්බන්ධයෙන් ඉදිරියට සංවාදයක් යෙදෙන්න. එහෙම නැත්නම් රූපවාහිනී සාකච්ඡාවක් යනවා. අපිට අදහසක් නැහැ රූපවාහිනී සාකච්ඡාව සමග සංවාදයක නිරත වෙන්න.
ඔව්.
ඉතින් මෙතනදී මං හිතන්නේ බ්ලොග් එක ඒ සීමාව බාධකය කඩා බිඳ දාපු සංකල්පයක් වුණා. අපි එක ගැන තව පොඩ්ඩක් කතා කරමුදයි නේද? මේ ප්‍රතිචාර දක් කියන්නේ මොනවද, කොහොමද දක්වන්නේ? ඒක නිසා මේ බ්ලොග් එකක් සමග ඉන්ටරැක්ට් වීමේ හැකියාව මොන විදිහටද වර්ධනය වුණේ කියන්නේ.
ඇත්තටම දැන් මේක ඇත්තටම මේ අවශ්‍යම මුලින්දම බ්ලොග් වල තිබුණම ලක්ෂණයක් නෙවෙයි. නමුත් අර බ්ලොග් සේවා සපයන්න මේක අමුතුවෙන් මේකට ඇතුල් කරලා තියෙනවා. දැන් සියලු බ්ලොග් අවකාශය තියෙන බ්ලොග් වල බොහෝ විට මේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව දැක ගන්න පුළුවන්. ඉතින් දැන් සාම්ප්‍රදායික මාධ්‍යයක නම් තිබුණේ ඇත්තටම එක පැත්තකට මේ සංවාදයේ ගලාගෙන යෑමක්. මොකක් හරි විශාල ගොඩනැගිල්ලක පත්‍ර කන්තෝරුවක ගහනවා පත්‍රයක්. මේක කඩවල් හරහා ගිහිල්ලා ගම් බිම් වලට ගිහිල්ලා මිනිස්සු ඒක අරගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා කියවනවා. එක්කෙනෙකුට දෙන්නෙකුට මතුවෙන්න පුළුවන් මේ ගැන විරෝධාකල්පයක්. සමහරවිට එිනුත් එක්කෙනෙක් දෙන්නේ කතුරුට ලියුම් හැටියට ආපහු ලියුම් ලියලා එවනවා. ඒ වෙනුත් බොහෝ විට මේක අපි හැම වෙලෙම සාමාන්‍යකරණය කරන්න ඕනේ. නමුත් කතුරු කැමති නම් එයින් එකක් දෙකක් පළ කරනවා.
ඔව්.
නමුත් දැන් බ්ලොග් අවකාශයේ තියෙන කාරණේ තමයි ලියා පළ කරන මොහොත දැන් නම් තව තත්පර කීපයක් ඇතුළත පාඨකයාට ප්‍රතිචාරය ලැබෙන්න සැලැස්විය හැකි ලියන ලද පුද්ගලයාට සහ ඒ පිටුව කියවන අනික් සියලු දෙනාට. මේ නිසා ඇත්තටම මේ සංවාදයේ තිබෙන වේගවත් බව, වෙනස් වන සුළු බව සහ එක් පැත්තකින් උද්වේගකර බවත් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සර නම් මේ ලිපියක් ලියලා මේක නැවත නැවත කියවලා සමහරලාට ආයේ සෝදුපත් බලලා සංස්කරණය කරලා පළ කරන ක්‍රියාවලිය හරහා යද්දී තිබුණු පිරිපහදු බව මේකේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට හරියට දෙදෙනෙක් මුහුණට මුහුණ කතා කරන සංවාදයක නැති වේගවත් බවක් සමහරට මේකේ තියෙනවා වෙන්න පුළුවන්. මොකද ඒ අදහස පහළ වුණු සැනින් ප්‍රකාශයටපත් කරන්න පුළුවන් නිසා. ඉතින් අතිශය වේගවත් සහ ඇවිලෙන සුළු මාධ්‍යයක් බවට මේ ප්‍රතිචාර නිසා මේ බ්ලොග් අවකාශය බ්ලොග් පත් කරලා තියෙනවා. මම හිතන්නේ අපිට
ඒ කියන්නේ දැන්
ඔව්
ඔව් දැන් ඒ කියන්නේ ආනන්ද තුන්ති බාධා කිරීමත් ඒ කියන්නේ අපිට තවදුරටත් මේක එක පැත්තකට මෙච්ච සංවාදයක් නෙවෙයි, මේක දෙපැත්තම එකතු වෙන සංවාදයක් බවට පත් වෙලා තියෙනවායි කියන එක තමයි අපිට තේරුම් ගන්න තියෙන කාරණාව නේද?
ඔව් දෙබසක් බවට පත් වෙලා තියෙනවා ඇත්තටම.
ඔව් දෙබසක් බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් මම හිතන්නේ බ්ලොග් අඩවියක් කියන එක කොහොමද සංවිධානය වෙලා තියෙන්නේ? අපි දන්නවා යම්කිසි මාධ්‍යයක් ගත්තොත් ඒකට හිමිකාරීත්වයක් තියෙනවා. ඒක කරන්න පිරිසක් ඉන්නවා, ඒකට වැටුප් ලබන ජනමාධ්‍යවේදීන් ඉන්නවා, නිදහස් මාධ්‍යවේදීන් සිටිනවා. නමුත් බ්ලොග් අවකාශය මේකෙන් වෙනස් වෙන්නේ කොහොමද? බ්ලොග් අවකාශයේ නිරත වෙන බ්ලොග් අවකාශයේ සංවාදවල නිරත වෙන දායකත්වය සපයන උදවිය මේක යෙදෙන්නේ මොන අරමුණකින්ද? මේක ගැන තවත් පොඩ්ඩක් කතා කරමු.
ඔව් ඇත්තරම දැන් අපි මේ ආකාරයෙන් මාන මාධ්‍ය ගැන හිතන්නේ මේ මාධ්‍ය ගැන අපිට තියෙන මේ සාමාන්‍ය හැඟීම නිසා. නමුත් අපි ලියන කියන ප්‍රකාශයට පත් කරන හැම ක්ෂේත්‍රයකම ඔය විවිධ අරමුණු කියන එක පවතිනවා. දැන් සමහරක් වත්පත් තියෙනවා, ඒවා යම් දේශපාලන සංවිධාන මගින් පළ කරන පුවත්පත් වෙන්න පුළුවන්. ඒවා නොමිලේ බෙදා හරිනවා. හරිද? ඒවායේ වැඩ කරන අය නොමිලේ වැඩ කරනවා. තව පුවත්පත් තියෙනවා වෘත්තීය වශයෙන් වැඩ කරන පුවත්පත්. ඒවා වැටුප් ලබන ලේකකින් එවගේ ලියනවා. ඒවා බෙදා හැරීම වෙනම ව්‍යාපාර ජාලයක්. පොත්පත්ත් එහෙමයි. සමහර ඉන්නවා කතුරු ප්‍රකාශක හැටියට තමන්ගේ පොත තමන්ම මුද්‍රණය කරගෙන ලාභේ තකන් නැතුව ෆයින් මේ කොළඹ ඇවිදලා පොත් කඩවලට දාන ලේකකින් ඉන්නවා. ඒ වගේම විශාල ලාභයක් උපයාගෙන ජාත්‍යන්තර ප්‍රකාශන ආයතන කීපයක සම්බන්ධ කරගෙන මේ පළ කරන ලේකකෙක් ඉන්නවා. ඉතින් මේකම ඇත්තටම දැන් නම් බ්ලොග් අවකාශෙත් පිළිබිඹු වෙනවා. අති බහුතරයක් මුල කාලේ නම් අර ඕපන් ඩයරි යුගයේ සිට ලයිව් ජර්නල් යුගයේ නම් බ්ලොග අරහා අපු මුල්ම අවධියේ නම් මේක බොහෝ විට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ තෝතැන්නක් හැටියට පමණයි තිබුණේ. ඒකෙදි ඔවුන් ඇත්තරම භුක්ති විඳේ අර ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල සමුන්ට නොලැබෙන තැන. ලියන හැම ලිපියක්ම මේ වගේ පළවෙන්නේ නැහැනේ. ඒවට වෙන වෙන නිර්ණායක තියෙන්න පුළුවන්. වාරණයන් තියෙන්න පුළුවන්. සමහර ලාවට කෙනෙක් ලියන ලිපියක් පළ කිරීමට සුදුසු අංශයක් ප්‍රධාන මාධ්‍යයක නොතියෙන්න පුළුවන්. ඒක අමුතුම දෙයක් කෙනෙකුට ලියන්න හිතෙනව වෙන්න පුළුවන්. කවියක් වෙන්න පුළුවන්. කවියකුත් කතාවකුත් විචාරයකුත් අතර දෙයක් වෙන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවනේ ලියන දේවල්. ඉතින් මේ ආකෘතියෙන් පිටපැනපු විවිධාකාර දේවල් පළ කරන්න පුළුවන් නිදහස් අවකාශයක්. විවෘත වෙනවා. හැබැයි පස්සේ කාලෙක වෙනකොට මේවා ප්‍රධාන සංස්ථාපිත මාධ්‍ය වලින් මේකේ වැදගත්කම මේකේ බලය මේ උපකරණයක් හැටියට බ්ලොග් එක කියන එකේ බලය දැක ගන්නවත් එක්කම දකින්න ලැබුණු ප්‍රවණතාවක් තමයි බ්ලොග් ලිවීම සඳහා ලේඛකයන් කුලියට ගැනීම. ඒ වගේම මාධ්‍යවේදීන් ලවා බ්ලොග් පළ කිරීම. නිල වෙබ් අඩවි හැටියට බ්ලොග් අඩවි පවත්වාගෙන යෑම. මේ වගේ දේවල් වල විශාල මුදල් ආයෝජන පවතිනවා. ඒ වගේම වෙළඳ දැන්වීම මගින් ලබා ගන්නා ලාභය. මේ වගේ දේවල් මගින් විශාල ලාභ උපයන බ්ලොග් අඩවි අද දකින්න තියෙනවා. හැබැයි ඒ සියල්ල තිබියදීත් අර සාම්ප්‍රදායික ආයතනගත මාධ්‍යවල දකින්න නොලැබෙන නිදහසක් සහ විවෘත භාවයක් බ්ලොග් අවකාශයේ තියෙනවා කියන එක අපිට කියන්න පුළුවන්.
එතකොට ඇත්තටම මම හිතන්නේ මේ පහුගිය කාලේ අපේ ශ්‍රී ලාංකික ගොඩක් දෙනා උනන්දුවක් දක්වපු දෙයක් තමයි මේ ඇමරිකන් ජනාධිපතිවරණය.
ඔව්.
ඒකද මම හිතන්නේ ඒ අපේ ජනාධිපතිවරයා හැටියට තේරුණු බරක් ඔබාමා පවා මේ බ්ලොග් භාවිතා කරලා තමුන්ගේ ඡන්ද ව්‍යාපාරයේ එක උපක්‍රමයක් ලෙස. මම හිතන්නේ මේක ඉතාම හොඳ උදාහරණයක් අපිට මේ කොච්චර ප්‍රබල ආයුධයක්ද බ්ලොග් එකක් කියන එක.
ඇත්තටම දැන් ඒ මැතිවරණ ව්‍යාපාරයෙන් පස්සේ අතරම අපි දැක්ක දැතන ඒ රාජ්‍ය දෙපාර්තමේන්තුවත් බ්ලොග් අඩවි පාවිච්චි කරනවා. හිලරි ක්ලින්ටන් මැතිනියත් එහි ඇතම් බ්ලොග් සටහන් තමාමත් ලියා පළ කරන බව. ඉතින් මෙවැනි සංස්ථාවන් මේ වගේ උපකරණයක් ඒ කියන්නේ බ්ලොග් අඩවි තමුන්ගේ වෙබ් අඩවි තුළ ස්ථාපනය කරන්න හේතුවමත් මේ වගේ තිබෙන වේගවත් සහ පහසු සහ ශ්‍රාවකයන්ට ළඟා වීමේ හැකියාව කියන ගුණාංග නිසායි.
ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් දැන් එතකොට ආනන්ද මේ අපි දැන් කතා කරා මේ බ්ලොග් අවකාශය පිළිබඳව මොකද්ද බ්ලොග් එක කියන්නේ. එතකොට දැන් මේක අපි දකිනවා ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට එක්තරා ඉල්ලෙච්ච අභියෝගයක් විදිහට.
ඔව් ඇත්තටම.
එතකොට මේ අභියෝගයේ ඇතුළත අපි දකින්නේ හොඳ පැත්ත විතරද? මේකේ මොකක් හරි හානියක් නැද්ද?
ඇත්තටම
බ්ලොග් අවකාශය නිසා මොකක් හරි එල්ලෙච්ච තර්ජනයක් එහෙමත් නැත්නම් බ්ලොග් අවකාශය නිසා අපේ මේ සාම්ප්‍රදායික සීමාවට එල්ලෙච්ච මොකක් හරි අභියෝගයක් තියෙනවද මොකක්ද ඒ පැත්ත? ඔව්
අවකාශ පුළුල් වීමක් කියලා උදාහරණයක් ගත්තොත් දැන් ඉස්සර බොහොම ඉස්සර එක පුවත්පතක් පමණක් තිබුණු වකවානුවක සිළුමින පත්‍රය විතරක් තිබුණු කාලේ නැත්නම් ඉංග්‍රීසි පත්‍ර ටයිම්ස් ආයතනයේ පමණක් තිබුණු කාලේ නම් ලිපියක් පළ කරගන්න අලුත් ලේඛකයෙකුට ඉහළට එන්න තිබුණු බාධක හා වැටකඩුළු ප්‍රමාණය මෙතෙක්යි කියලා කියන්න මේ කියන්න අමාරුයි ඇත්තටම. මොකද ඔවුන්ගේ ලිපි ලේඛන එක පැත්තකින් විශාල සෙනඟක් මේ සඳහා පොරකන වාතාවරණයකින් පෙරලා එන්න ඕන. ඊට පස්සේ ඒ ආයතනවල තිබුණු සීමාකම් ඒ වගේ වාරණ කතුරුවරුන්ගේ පුද්ගලික වර්ණයන් ප්‍රෙෆරන්සස් කියලා කියේවා. මේවා හරහා පෙරි බොහොම කලාතුරකින් තමයි එකක් දෙකක් ඉහළට එන්නේ. හද අනික් පැත්තට අපිට තව එකක් කියන්න පුළුවන්. ඒ කාලේ එහෙම මාධ්‍යවල තිබුණු අධිකාරය සහ ගුණාත්මක තත්ත්වය හේතුවෙන් එහෙම පෙරි ඉහළට එන එක දෙක ඊටාම මේ ගුණාත්මක උනා වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් හැටියට
ඔව්
ජීබී සේනනායක වගේ අය මේ පුවත්පත්වල කිති කතා පළ කරන නන්දු වීම හරහා මාටින් වික්‍රමසිංහ වැනි පුවත්පත් කර්තෘවරුන් හඳුනාගෙන රටට අඳුන්වා දුන් ලේකකයින්. ඉතින් ඒ වගේ තත්ත්වයක්. හැබැයි අනිත් පැත්තෙන් ඉතින් මේ අවකාශ විවෘත වීම නිසා අපිට කියන්න පුළුවන් අර එම අවධියේ තිබුණු සීමිත අවකාශය වඩා ප්‍රජාතාන්ත්‍රික අවකාශයක් මගින් විස්ථාපනය කෙරුණා කියලා. දැන් තියෙන අවකාශය වැඩි දෙනෙකුට අති මහත් ජනකායකට තමන්ගේ ප්‍රකාශන පාඨකින් හමුවේ තියන්න දොරක් හැරිලා තියෙනවා කියන්නේ. අනික එක තමයි අනතුර කියන එක. දේශපාලන මතාන්තර විවේචන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්න මේවා ගැන සංවාද කරන විදිහේ ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා.
ඔව්
කලින් සංවාදයේ උදාහරණයක් හැටියට ගෙයක් ඇතුලේ කරා කියලා හිතමු අපි. කාර්යාලයක් ඇතුලේ ගොඩක් කියලා කරා. දැන් හරියට ඒ සංවාදයේම පාරේ බහැලා කරනවා වගේ ටිකක්.
වැඩි
මේ හැමෝම කියන්නේ මොනවද කියලා අනිත් කෙනාට පේනවා. යන්න එහා මෙහා ගමන් කිරීමේ හැකියාව වැඩි වෙලා තියෙනවා. බිත්ති ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ නිසා සංවාදයකදී හැසිරෙන විදිහේ වෙනසක් වෙලා තියෙනවා. හැසිරෙන කියන එක අදහස් වෙන්නේ මේ අර හොඳින් හැසිරෙනවා කියන හෝ මොකක්වත් මම ගුණාත්මක මේ වචනයක් නෙමෙයි මම මේ කිව්වේ. ඒ සංවාදයක තියෙන අර රූල්ස් කියන ඒවා.
ඔව්.
ඒ වගේ වෙනසක් වෙලා තියෙනවා.
එතකොට ආනන්ද දැන් මේකේ අපි දක්න එක තවත් එක්තරා අපි ඒක යහපත් හෝ අයහපත් වෙනට පුළුවන්. නමුත් දැන් අපි මේ කතා කරගෙන ආපු දෙයින්ම දැන් මට මතකයි එක්තරා අවස්ථාවක අපි මේ බ්ලොග් අවකාශයේදී එක්තරා මහත්මෙක් කියපු දෙයක් තමයි දැන් ඔහුගේ අත්දැකීමක් තිබුණා මේ ඔවුන් හිටපු 80 දශකයේදී තමුන්ගේ යම්කිසි නිර්මාණයක් පළ කරගන්න තැනක් තිබුණේ නැහැ.
ඔව්.
ඔවුන් ඒකට තනක් හොයමින් නැවිද. නමුත් අද වෙනකොට අපි දකින බොහොමයක් අංකුර ලේඛකයින් නොඑක ආකාරයේ නිර්මාණකරුවන් කිසිම බාධාකින් තොරව ඇවිල්ලා මේ හරිම ප්‍රසිද්ධියේ නිර්භීතව අදහස් ප්‍රකාශ කරන්න පටන් ගන්න තියෙනවා. එතන සමහරලාට අර ඔබ කිව්වා වගේම මේ සාමාන්‍ය සමාජයේදී සමහරට ඒ වගේ දේවල් කතා කරන්න බය වෙන්නත් පුළුවන්. නමුත් මේගොල්ලෝ බොහොම නිර්භීතව මේ අන්තර්ජාලයේ නිදහස ප්‍රයෝජනට ගන්නවා. මේක කොහොමද ඔබ දකින්නේ?
ඇත්තරම මේක විශාල මේ අවකාශයක් විවෘත වීමක්. මම නම් ඇත්තරම එකේ නෙගටිව් ඒ කියන්නේ නිෂේධාත්මක දෙයක් දකින්නේ නැති තරම් ඇත්තරම. ඒ වෙනුවට මම යෝජනා කරන්නේ ඒකට හරියන සංස්කෘතියක් ඒක ඇතුලේ වර්ධනය වීමෙන් තමයි ඒකේ අවධානම් සහ නිෂේධාත්මක පැටි මගහරවා ගන්නට වෙන්නේ. උදාහරණයක් හැටියට දැන් කොල්කිවන්නේ නිදහසේ අපි මේ කතා කරන මේ අවකාශයක් යුක්ත වෙලා තියෙනවා කියන්නේ කලින් පළකරන ඉඩ තිබුණ නැති අයට.
ඔව්.
ඒකෙදි ඒකට තියෙන එකම විවේචනය තමයි අර තරම් මේවා ගුණාත්මක නෑ කියන එක.
ඔව්.
හැබැයි ඒවා ගුණාත්මක කරගැනීමේ විචාරාත්මක අවකාශත් මේ අවකාශයෙන් ඇති වෙන්න ඕන. එහෙම නැතුව අර කලින් තිබුණු සංවාදවල නිර්ණායක වලින්ම මේක මනින්න යන එක ටිකක් ප්‍රායෝගික නෑ කියලා මම හිතන්නේ. මොකද මේ මාධ්‍ය ස්වරූපය වෙනස්නේ, මේක විවෘතයි. ඒක පාලනය කිරීමේ හැකියාවක් ඒ තරම්ම ඇත්තේ නැති නිසා. හැබැයි අනිත් පැත්තට
කියන්නේ මේකේ හැඩතලය වෙනස්.
ඒකයි. අන්න හරියි. ඒ නිසා මේ හැඩයට හරියන සංස්කෘතියක් තමයි ගොඩ නැගෙන්නේ. ඒකෙදි තියෙන තත්වය.
එතකොට ආනන්ද දැන් අපි අද දවස් ඇතුළත කතා කරා මේ වැඩසටහන ඇතුළත මොකද්ද බ්ලොග් එකක් කියන්නේ කියන මාතෘකාව යටතේ බ්ලොග් කියන පදය ඇති වුණේ කොහොමද? එතකොට මේ ඉතිහාසය මොන වගේද සහ වර්තමාන තත්ත්වය මූලික වශයෙන්ම ඊට අමතරව අපි කතා කරා මේක කොහොමද ප්‍රබල මේ ප්‍රබලත්වය මාධ්‍යයක් විදිහට කියන එක. ඉතින් මම හිතනවා අද දවසේ අපේ වැඩසටහන සමග එකතු වෙන සියලුම දෙනාට දල වශයෙන් මම හිතනවා අදහසක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේ වැඩසටහනේ ඉදිරි වැඩසටහන් පෙළ සඳහා ප්‍රතිචාර, අදහස් සහ චෝදනා ලැබේවි කියලා. මේ වැඩසටහනේ හැඩතල මොනවාද වෙන්න ඕනේද, මොනවද මේ වැඩසටහනේ බලාපොරොත්තු වෙන්නේ කියලා. එහෙම නේද ආනන්ද?
ඔව්, ඇත්තටම කිසිම පැකිලීමක් නැතුව අපට ලියන්න අපේ වෙබ් අඩවිය උඩ තිබෙන කන්ටැක්ට් ෆෝරමය පුරවලා ඔබේ අදහස් අපට ලැබෙන්න සලස්වන්න. ඒ වගේම අපේ ට්විටර් අඩවිය ඔස්සේ ඔබට අපේ අලුත්ම පුවත් වලට සවන් දෙන්න පුළුවන්. ඒ වගේම අපේ ෆීඩ් එක ඔබේ සාමාන්‍ය ෆීඩ් රීඩර් එකකට, පෝෂක කියවණයකට එකතු කරගත්තොත් ඒකෙනුත් අපේ අලුත්ම පුවත් දැනගන්න පුළුවන්.
එහෙමනම් ඉතින් අද දවසේ වැඩසටහන අවසන් කරන්නටයි සූදානම. එහෙනම් සියලු දෙනාටම සුභ සත්‍ය ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. මම වරුණ.
මම ආනන්ද වර්ධන.